Honorable Kumar Velgama, you have 14 minutes. Order, please. Honorable Sanjeev Edirimana to the chair.
Garu Mantri Tuma Katha Karanne.
Garu Moolasana Arudha Mantri Tuma Ne. Mang Visheshayenma Me Ayavaya Karmanta Sambandhawa Katha Karanna Balaporottu Wenawa. Visheshayenma 2021 Ayavaya Magin Rajaye Sevakayata Pudgalika Anshakaye Sevakayinta Kamkaruwata Ho Goviyata Kisima Sahanayak Dee Athi Bawak Mata Nam Penne Neha. Rate Visin Sahana Laba Dee Atte Tabadi atte make COVID wasangate in Barapatilisa Paraka, Urujanata or Noah, Atalus Sakuna, Danapati Via Parika Palantir Ginagat, Mamia Starikian None. I began at Dahasak Balapurtu Tabagina City Saman in Janata Vige, Balapurtu Sunuvisunukuradama, Tienawa, Sahana Labadi atte in a card. Palavini Kat Mankian None, American dollar million at the hike at the Vadi. Rupial million, Egdas Namasiak Pamana, Ayogena Sahita, Apanayana, Pasusampat, Kiriashit, Sinispadana, Kusinispadana, Toroturu Taxan, Via Paravelte, Auru Dayak Dakwa, Badunyasa Diladino. Devanieka Hamban Turasa, Columba Varayava, last year, Kudum, Gudam, Pituan, Via Parikin, Silut, Silumudena, Paduari Nidahas. Patehira Behitwark, Nispadne, Arambakarna, Via Parikinta, Ada and Badu Nidahas. පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කරන ව්‍යාපාරවල වසර 7ක් ආදායම් බදු නිදහස් කරලා තියෙනවා. වරාය නගරයේ ආරම්භ කරන සියලුම ව්‍යාපාර බදු වලින් නිදහස් කරලා තියෙනවා. නැව් නිෂ්පාදනය කරන ව්‍යාපාරවලටත් වසර 7ක් බදු නිදහස් කරලා තියෙනවා. ටෙලිෆෝන් කුළුණු තනන ව්‍යාපාරිකයින්ටත් වසර 5ක් බදු නිදහස් කරලා තියෙනවා. මේ බදු සියල්ල අතපුරා ලබා දී ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටයි. ඊළඟට බදු බහුජාතික ව්‍යාපාරිකයින්ට පමණක් භුක්ති විඳීමට තව බදු සහනයක් දුන්නා. දැනටමත් ලංකාව විලඳපුලට විවිධ භාණ්ඩ නිෂ්පාදනය කර සපයන බහුජාතික සමාගම් තම නිෂ්පාදනයේ 130ක් අපනායන කළොත් ලාභාංශය 150ක් දක්වා බදු සහනය දීලා තියෙනවා. නමුත් ලාංකික නිෂ්පාදකින්ට එම සහනය ලබා නැහැ. මේ සාධාරණ කුමක්ද? ලාංකිකයේ නොහොත් මේ රටේ පුරවැසියෙක් වීම බදු සහන ලැබීමට නුසුසුමක් ලෙස රජයේ සැලකන්නේද? දැන් විශේෂයෙන්ම මම කියන්න ඕනේ මෝටර රථ අමතර කොටස් ගෙන්නන එක බදු හුඟක් අඩු කරා. මට කිව්වා අඩු කරා අපි දන්නවා අගමැතිතුමා නැත්නම් මුදල් ඇමතුමා කිව්වා. ඒ බදු අඩු කරත් අන්තිමට මිල හදලා බලනකොට ඒ ගෙන්නන ඒවා 116කින් වැඩි වෙලා ඒ සෙස්පත්ද දානකොට දරු ඇමතුමනි ඕනනම් බලන්න ඒ එකලස් කිරීම සහ මෝටර රථ කොටස් ගේන ඒවායි තිබුණටත් වැඩිය 116ක් වැඩි වෙලා තියෙනවා මේ අයවැයි ඊළඟට අපේ රටේ නිෂ්පාදන කර්මාන්තවලින් 90%කට වැඩි ගාණක් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයි සමස්ත ව්‍යාපාරවලින් 75%ක්ම සුළු හා මධ්‍යම පරිමාණ අංශයටයි වැටෙන්නේ ලංකාවේ සියලු කර්මාන්තවල රැකියාවන් කරන පිරිසෙන් 50%ක් පමණ සේවය කරන්නේ මේ කර්මාන්තවලයි. කෝවිඩ් වසංගතයෙන් හුස්වන්න බැරි තරමටම පාර වැදුනෙත් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලටයි. නමුත් ඔවුන්ට කිසිම සහනයක් දී නැත. හැබැයි කෘෂිකර්ම ධීවර පශු සම්පත් සත්ත්ව පාලනය සඳහා වසර 5ක කාලයකට ආදායම් බද්ධයෙන් නිදහස් කර තිබෙනවා. ඒක හොඳයි. මොකද එම සහනය මට තේරෙන විදිහට කෘෂි ධීවර හා සත්ව පාලන කටයුතු වල නියැලෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට ලබා දීලා තියෙනවා. නමුත් එතනදී අනිත් සියලුම කර්මාන්තකරුවන් නොසලකා හැරලා තියෙන බවයි මට පේන්නේ. දැන් බැංකු ණය ගෙවීම කල් ලබා දීමෙන් බැංකු ණය ගෙවීමට කල් ලබා දීමෙන් පමණක් ඔවුන් වැටි සින්න වලෙන් ගොඩ ගන්නට පුළුවන්ද? ණය කල් දැම්මත් පොලිය එහෙමමයි. දැන් පොලිය අපි ගෙවන්න වෙලා තියෙනවා කොච්චර ණය ගත්තත් ඒ ණය සහන කාලයවල දීලා තියෙනවා මාස 6 මාස 3. නමුත් අපි පොලිය ගෙවන්න ඕනේ. ඒ පොලිය කිසිම අඩුවීමක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා තවත් ව්‍යාපාරවල ඇදවැටීමක් වෙලා තියෙනවා පොලිය ගවන්න ගිහිල්ලා. පොලිය එකතු වෙනවා. ව්‍යාපාරවල වෙනදම් 50කින් 60කින් හෝ සමහර ව්‍යාපාරවල ආදායම් ඊට වැඩියෙන් කඩා වැටිලා. ඔවුන්ට කිසිම බදු සහනයක් නැහැ. ව්‍යාපාර නැවත පටන් ගත් දවසේ ඉඳන්ම බදු එකතු කරනවා. මේවට රජය දෙන උත්තරේ තමයි බදු ගෙවන්න කල් දෙනවා කියන එක. එහෙම කයිල් කලක් එහෙම කියලා කලයි කියලා ඔවුන්ගේ ගැටලුව විසඳෙනවාද? කෝවිඩ් නිසා අඩපණ වූ සහ සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වුණු කර්මාන්තකරුවන් තම සේවකයින්ට වැටුප් ගෙවන්න සිදු වුණා. ව්‍යාපාරයේ ආදායමක් නැතිව ඒ කාලයේ ඒ කටයුතු කළේ ඔවුන්ගේ ව්‍යාපාරවල යොදා තිබූ ප්‍රාග්ධනය. රජයේ මෙම කර්මාන්ත ගැන කිසිම සැලකිල්ලක් දක්වා නැහැ. මේ ගැන මුළු මම හිතන්නේ අපි සියලු දෙනාම මන්ත්‍රීවරු හැටියට ලැජ්ජා විය යුතුයි. ඊළඟට රජය ගත්ත මාර්ග නිවාස ව්‍යාපෘති ආදියට අවශ්‍ය වන සිමෙන්ති වානේ කම්බි බිටුමින් වැනි අමුද්‍රව්‍ය තීරුබදු රහිතව ආනයනය කිරීමට ඉඩ දෙන බව අයවැය කතාවේදී සඳහන් කළා. මේකෙන් වෙන්නේ සිමෙන්ති නිෂ්පාදනය නැත්නම් ඒ වගේම වානේ ආදී මේ රටේ නිෂ්පාදනය කරන කටමාණකරුවන්ට බලවත් අසාධාරණයක් වෙනවා. ඔවුන්ට දැනටමත් බියක් ඇති වී තිබෙනවා. දේශීය කර්මාන්තකරුවට නිසිදැන දෙන බවට කිව්වත් ඔවුන් තලාපිලා දමන්නට මේ අයවැය පාවිච්චි කර තියෙන බවයි අපට පැහැදිලිව පෙනී යන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ අයවැයක් හදනකොට රැකියාව කරන පිරිසෙන් 150කට ආසන්න පිරිසකට රැකියාව සපයන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රශ්න මොනවද කියලා. ඒවට විසඳුම අයවැය යෝජනාවල තියෙන්න ඕන. මම විශේෂයෙන්ම අහනවා එහෙම යෝජනා මොනවත් මේ අයවැය ලේඛනයේ තියෙනවද? එහෙනම් මේ මොනවද කියලා. අද කර්මාන්තයක් පිහිටවන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට එම කර්මාන්ත ශාලාව පිහිටවන්න සුදුසු යටිතල පහසුකම් සහිත ඉඩම් තිබේද? කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියෙත් ඉදිකර තිබූ කර්මාන්ත පුරවල සීලු ඉඩම් ලබා දීලා ඉවරයි. සමහර තැනක ඉඩම් කට්ටි කීපයක් තිබිය හැකි. නමුත් බොහෝ ප්‍රදේශවල පරිසර නීතිවලට අනුව නීති රීතිවලට අනුව කර්මාන්ත ස්ථානගත කරන්න සුදුසු යටිතල පහසුකම් සහිත ඉඩම් නැහැ. මේ අයවැය මේ ගැටලුව දෙස පුළුල්ව අවධානය යොමු කර නැහැ. ඊළඟට කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවාට අවශ්‍යව තිබුණත් ලබාගත නොහැකිව තිබෙන ඉතා වැදගත් දෙයක් තමයි නව තාක්ෂණය. නව තාක්ෂණය වුන් කරා ගලා යාමට දිරිගන්වන කිසිම ප්‍රතිපත්තියක් අය මගින් ප්‍රකාශ වුණේ නැහැ. මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ ගරු ඇමතුමා විමල් වීරවංශ ඇමතුමා කඩදාසි කම්මල වාලච්චේනේ ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරලා තියෙන්නේ හැබැයි පර්ණ මැෂින් එක. මම පර්ණ මැෂින් එක ආරම්භ කරුවම මම හිතන්නේ හොඳ නිෂ්පාදනයක් ගන්න අමාරුයි. ඒ වගේම වීදමත් වැඩි. ඒකත් මම හිතන්නේ තමුන්නාංශක සභාපතිතුමා හිතාම හොඳට දන්නා. එතුමා දක්ෂයෙක්. එතුමා ව්‍යාපාරිකයෙක්. එතුමා දන්නවා. ඒ පර්ණ යන්ත්‍ර සූත්‍රත් එක්ක දැන් වැඩ කරන්න බෑ. ඒ කාලේ තේවතු වල වැඩ කරේ රස්ටම් කියන එන්ජින් එක ඩබල් සිලින්ඩර් කෝච් එන්ජිමක් වගේ. ඒවට කළු තෙල් දාන්නයි ඒවයි වියදම වැඩි. ඒවයි එන ඒ මැෂින් වලින් එන මේ නිෂ්පාදනය හොඳ තත්වයක නැති බවත් මම කියන්න ඕන.
ගරු විමල් වීරවංශ මහතුමා,
ගරු ඇමතුමනි, මන්ත්‍රීතුමනි, ඔබතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් වාලත් කියන කඩදාසි කම්මලේ තිබිච්ච සියලුම යන්ත්‍ර දෙකෙන් එකක් තමයි අපි පණගැන්වුවේ. ඒක සම්පූර්ණයෙන් කෑලි වෙන වෙනම ගලවලා ඒ විශේෂඥයන් මගින් ඒවැ අවශ්‍ය නවීකරණයන් කරලා තමයි සවිකලේ. දැනට ඉතා උසස් තත්වයේ කඩදාසි නිපදවීම ඒ කඩදාසි කම්මලේ සිදුවෙනවා. රජයේ මුද්‍රණාලයට පවා ඒ කඩදාසි විලදී ගන්න ඒ ප්‍රමිතියෙන් තියෙන නිසා ඒ ඔබ කිතුමා කිව්වා හරි. ඒක පැරණි, ඉතාම පැරණි එකක්, මැෂින් එකක්. ඒක අබලියකඩ වලට විකුණන්න තිබ්බේ. අපි දැන් මේකෙන් වැඩ ආරම්භ කරලා ඒ ලැබෙන මුදල් ප්‍රයෝගී කොටගෙන බැංකු ණයකුත් අරගෙන නව මැෂින් එතනට ස්ථාපනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගත්තු සංවර්ධන වැඩපිළිවෙලකට යන්න සැලසුම් කළා තියෙනවා.
ඒක මං එහෙමනම් බොහොම හොඳයි. මොකද මම කතා කරලා කිව්වේ දැන් හරියට පරණ මොරිස් මයිනර් කාර්යයකුයි අලුත් ටොයෝටා කාර්යයකුයි වගේ. පරණ මොරිස් මයිනර් කාර්යයක බර අදින්න බොහොම හොඳයි. අනිත් එක ඕන බරක් දාන්න පුළුවන්, කප්පල කඩන්න බෑ. ඒ වගේ හොඳ ප්‍රමිතියක් තිබ්බත් දැන් පෙට්‍රල් වැඩ කරන්නේ නැහැ කියේ. ඒ වගේම මම කියන්න ඕනේ දැන් අලුත් ටොයෝටා එකක් ගත්තොත් ඒකේ ශක්තිය හොඳ නැහැ. හැපුණොත් සමහර විට මැරෙයි, සමහර තුවාල වෙයි. නමුත් ඒකේ ඉන්ධන හොඳ ඉන්ධන ප්‍රමාණයක් වැඩ කරනවා අනිත් ඒවා වේගෙන් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මම හිතන්නේ මේ දැන් අලුත් ඒක රන් කවුද? නෑ මට ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා අදාළ නෑ. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් මැතිනිගේ කාලේ නම් එන. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබටත් වැඩි ඉස්සෙල්ල මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ඒ වගේම අද බොහෝ සුපිරි වෙළඳ ව්‍යාපාරව කරන්නේ කුමක්ද? සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරන රසකැබිලි කුළුබඩු පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය කිරියාශ්‍රිත විවිධ නිෂ්පාදන පාන් බනිස් වෙන සහ වෙනත් කෙටි ආහාර වර්ග ලුණු පැකට් එක පවා ඔවුන්ම නිෂ්පාදනය කරනවා මේ ලොකු මහ පරිවාණයේ සුපිරි වෙළඳසැල. තවට ඉතිහාස යන විට බුලත් පිටත් සුපිරි වෙළඳසැල් වෙන්නේ ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එකක් විකුණන්න කියලා පටන් ගනී. මේකෙන් වෙන්නේ මොකද්ද? කුඩා ව්‍යාපාරිකයන් සම්ප්‍රදායිකව කරගෙන ආපු කර්මාන්තය නොවේද මේවා? ඒ කාලේ ඉඳන්ම මම යාපනයේ හිටන් තිබිලා තියෙනවා ඒ කාලේ බේකරි. නමුත් දැන් පුළුවන් ද මේ සුපිරි වෙළඳසැල් වලට ඒගොල්ලන්ම නිෂ්පාදනය කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් එතකොට අපේ සුළු ව්‍යාපාරිකයන්ට එතෙමින් පාර වදිනවා. ඉතින් මේ කියන්නේ විවිධ ආණ්ඩු විසින් සුපිරි වෙළඳසැල් ව්‍යාප්ත කිරීමට බදු සහන දුන්නේ මේ රටේ කුඩා ව්‍යාපාරිකයන්ට පුළුල් වෙළඳ අවස්ථා ඒ මගින් ලැබේවයි කියන
ගරු මන්ත්‍රීතුමනි තව විනාඩි දෙකයි ඔබතුමාට.
ඒ වගේම මම සාමාන්‍යයෙන් කියන්න ඕනේ දැන් සම්ප්‍රදායික කර්මාන්තංශයේ දියුණුව සඳහා රුපියල් මිලියන 2000කට වෙන් කර තිබෙනවා. ඒ මුදල නිවැරදිව පාවිච්චි කරලා එම කර්මාන්ත වේගවත් සංවර්ධනයක් ඉක්මනින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. බටික්‍රදී ආයතනයේ ආනයනය සාහනම් කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. ඒ ඉතා යහපත් ක්‍රියාවක්. අපේ රටේ බටික් කලාවට විශිෂ්ට ලෙස දියුණු වුණ යුගයක් තිබුණා. බුද්ධි බතික් වැනි වෙළඳ නාමයේ ඒ කාලේදී විදේශිකයන් අතර ජනප්‍රිය වුණා. අපේ තරුපහේ හෝටල්වල දැවැත්ත බතික් සැරසිලි පවා තිබුණා. විදේශ රටවලින් බාල බතික් රෙදි පැමිණීම නිසා එම කර්මාන්තයේ තිබූ වටිනාකම් විනාශ වුණා. ඉතින් මම හිතනවා මේ කර්මාන්තයේ මේකත් දියුණු කරන්න තමුන්නාස්ලා උත්සාහ විශේෂයෙන්ම ඇමතුමා එකට උත්සාහය ගන්න එක ගැන මම මුගක් සන්තෝෂ වෙනවා. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ මේ විශේෂයෙන්ම අපි කතා කරනකොට මේ වෙළඳ අමාත්‍ය කර්මාන්ත අමාත්‍යස්සේ ගැන මට මතක් වෙනවා සිරිමා වණ්ඩාරනායක මැතිනිගේ කාලේ ටීබී සුභසිංහ මහත්තයා තමයි ඒකේ හිටපු කර්මාන්ත ඇමතිවරයා. ඒ කාලේ බලන්න කොච්චර දුන්නද කියලා කර්මා දේශීය කර්මාන්තකාරය බලන්න දාස මුදලාලි දියුරෝ ෂර්ට් දියුරෝ ෆැක්ටරියේ ශ්‍රීලුම දාස මුදලාලි දියුණු වුණේ ඒ කාලය තුලදී. ඒ වගේම සින්ටෙක් සාරිය කවුද හැදුවේ? ඥානම් මහත්තයා. ගෝල්සිල් කල්සන් රෙද්ද අපේ ජේපීආයි පීදාස මහත්තය ශ්‍රී ලංකාවේ හිටපු සභාපතිත්ව මේ භාණ්ඩාගාරිකතුමා එතුමා හැදුවා සාරිය සියලු දෙයම හැදුවා මේ රටේ. ඒ වගේම ගුණරත්නම් මහත්තයා කේ ගුණරත්නම් මහත්තයා බෝල් පොයින්ට් පෑන. ඒ වගේම චිත්‍රපටි කර්මාන්තේ නියලිය හිටපු කෙනෙක් මම හිතන්නේ විශාල වශයෙන් ඒ කාලේ හොඳ ප්‍රමිතියේ බඩු නිෂ්පාදනය කරා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ උපාලි විජයවර්ධන මහත්තයා. උපාලි විජයවර්ධන මහත්තයා තමයි මේ රටේ එකලස් කිරීමේ පළවෙනි ආරම්භක කාර්යක හැදුවේ. උපාලි මැස්දායක සහ උපාලි ෆියට් එක. මට මතකයි ආචාර්ය එන් එම් පෙරේරා මහත්තයා ඔහු එළවගෙන ගියේ තමන්ගේ රාජකාරී වේලාවෙන් පස්සේ ඒ සුදු පාට මැස්දායක. මට මතකයි ජයජ ජයවර්ධන මහත්තයා මේ ලංකාවේ නිෂ්පාදනය කරපු එකලස් කරපු උපාලි මැස්දායක තමයි එතුමා එළවගෙන ගියේ. ඒ වගේම එතුමා හැදුවා ඩෙල්ටා ටොෆි එක. ඒ කාලේ මතකයි ඩෙල්ටා ටොෆි එක හැදුවා. කැන්ඩෝස් චොක්ලට් එක හැදුවා. ඉතින් ඒ වගේම අද මට මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අර කොට්ටාව තමුන්නාංශල ප්‍රදේශයේ ඉන්න මල්හාමි වාසුන්නෑව. මොකද මල්හාමි වාසුන්නෑ තමයි ඒ කාලේ කාටවත් ලෝකෙට හදන්න බැරි ගියර් වීල් එක හැදුවේ. මේ ඕනම භාණ්ඩයක් නැති නිෂ්පාදනය කරනවා මම ඉතින් තමුන්නාංශල සභාවතුමාගෙන් ගහන්න. ඒ කාලේ උස්සන් යන්නේ කොට්ටාවේ ඉන්න මල්හාමි වාසුන්නෑ ගාවට. ඉතාම හොඳ ඉංජිනේරුවෙකුටත් වැඩිය ඉතාම හොඳ දැනුමක් තිබ්බ පාසුන් නැහැ කෙනෙක් තමයි ඒ කාලේ
ගරු මන්ත්‍රීතුමනි අවසන් කරමු.
ඒ වගේම මැලිබන් මුදලාලි. ඒ වගේම මංචි. බලන්න අද බිස්කට් එක මංචි එක. මංචි එක ගියා ඉන්දියාවට මේ ෆැක්ටරියක් දාන්න දැන් මේ ගිවිසුමානුව. දුන්නද දාන්න? දුන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ එහෙම ගිහිල්ලා ඉන්දියාවේ දාන්න බෑ. නමුත් ගිවිසුම් අස්සම් කරලා තිනවා. ඉන්දියාවත් එක අස්සම් කරලා තිනවා. ඒ වගේම සිංගප්පූරුවත් එක අස්සම් කරලා තිනවා. මම හිතන්නේ විශේෂයෙන්ම මම කියනවා ඒ වගේම ඕදිරිස් මහත්තයාගේ හිර්මනේ ඒතේ විවෘත ආර්ථික 1977 විවෘත ආර්ථිකයෙන් පස්සේ මේවා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේවා කැඩා වැටෙනවා. නමුත් මැලිබන් බිස්කට් වගේ ඒවා තවමත් දුවනවා. ඒ වගේම මං හිතනවා තමුන්නාන්සලාට පිටරටින් ගේන භාණ්ඩවලට බදු සහන්නන් දෙන්න ගියොත් මේවා කරන්න බෑ. මේ ආර්ථික විවෘත ආර්ථිකයේ අනුව මේ අස්සම් කළා තියෙන ගිවිසුම් අනුව ඒ රටවල් වලින් මෙහාට ඕන තරම් ගෙන්නන්න පුළුවන්. අපි කොච්චර දේශීය නිෂ්පාදනය ගැන කතා කරත් දේශීය කර්මාන්තකරුව ගැන කතා කරත් වැඩක් නැහැ. මොකද මේ අස්සම් කළා තියෙන ගිවිසුම් මේක මම හිතන රජවල් ඔක්කොම මේ රජවල් දෙක මේකට වැරදි. මම කියනවා මේ මේ රට විනාශ කරේ මේ 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 දේශපාලන මේ ආණ්ඩුව නිසා තමයි. අවුරුදු 70ක් පාලනය කරපු ආණ්ඩුව තමයි මේ 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 රට විනාශ කරේ. මම කියනවා මේ මේවා මේ අස්සම් කරලා තියෙන නිසා එහෙ ඕන කුණු ගොඩක් මෙහාට එන්න පුළුවන් රෙදිපිලිත් පුළුවන්. දැන් තමුන්නාස්ලා මෙහෙ රෙදිපිලි ගැන කතා කරනවා. දැන් එහෙන් එදා සෙස් බද්ද තිබ්බේ රුපියල් 100 නිමියඳුම අද රුපියල් 25ට අඩු කළා. අද රුපියල් 25ට අඩු කළා තියෙනවා මේ නිමියඳුම. එතකොට කොහොමද දේශීය නිෂ්පාදනය නැගිටවන්නේ? කවදාකවත් එහෙම කරන්න බෑ. එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. හොඳ ප්‍රතිපත්තියක් අපිට මං කියන්න ඕන හොඳ ඇමතිවරු ඉන්නවා. විමල් වීරවංශ මහත්තයා කොච්චර ප්‍රශ්න තිබ්බත් මං කියනවා එතුමාට යමක් කරන්න පුළුවන්. නමුත් ඒකට රජයේ ඉඩ දෙන්න ඕන. මේක නැත්තම් ඔය සර්ලයි මේ සර්ලයි මේ සර්ලයි එතුමාට ඇඟිලි ගහන්න ගියොත් එතුමාට මේක කරන්න බෑ. ඒක නිසා මං කියනවා මේ ඇමතිවරුන්ට කරනවා නම් මේ විශේෂයෙන්ම බන්දුලි ගුණවර්ධන මහත්තයා තමයි අර මහ බැංකුව කඩපු වෙලාවේ ඉස්සෙල්ලම එක ගෙනාවේ. ඉස්සෙල්ලම ගෙනල්ලා අපි එතකොට මම විපක්ෂේ එතුමා තමයි කිව්වේ මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. අපි කාටවත් තේරුන්නේ නැහැ මොකද්ද කියන එක. නමුත් ඒ වගේ හොඳ මොනවල් තියෙන හැටි ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට සම්පූර්ණ නිදහස දුන්නොත් මං හිතන්නේ මේ දෙපැත්තෙම ඉන්න අය මේ පැත්තේ ඉන්න අයටත් ඒ පැත්තේ ඉන්න අයටත් වැඩ කරන්න පුළුවන් දක්ෂව ඉන්නවා කියන එකත් මම ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු ලසන්ත අලගේ වර්ණමැතිතුමා.
කාලය
ඔබතුමන්ට විනාඩි 13යි.
මුල අසනාලට ගරු මන්ත්‍රීතුමනි, ප්‍රථම අතිගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් මෙම අයවැය මගින් අපිට ප්‍රතිපාදන මුදල් ලබා දෙමින් අවශ්‍ය නීති රීති කටයුතු පිළිබඳව ශක්තිය ලබා දෙමින් කටයුතු කිරීම පිළිබඳව ඉස්තුතු අන්තවන අතර ඒ වගේ මම ඉතාමත් සතුටු වෙනවා. මාගේ අමාත්‍යවරයා විදිහට මම ගුරුහරුකම් ලබාගත්තු කෙනෙක් යටතේම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්න ලැබීම පිළිබඳවත් විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ එතුමා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාල සීමාව තුළදී දැවැන්ත කාර්යභාරයක් මේ ශේෂ්ඨයට කරපු කෙනෙක් යටතේ ඒ මග පෙන්වීම යටතේ කටයුතු කිරීම ලැබීම පිළිබඳවත් සතුටු වන අතර අමාත්‍යාංශයේ ලේකම් තුමියේ වගේම මගේ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්තුමා අපේ පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමාය වගේම සම්පකාර කොමසාරිස්තුමා ඇතුළු සියලුම දෙනාටත් මම ප්‍රථමයෙන්ම ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. 2021 වර්ෂයේදී අපි විශේෂම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් විවිධාකාර කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසාම ප්‍රථමයෙන්ම සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. එවගේම සමුපකාර ශේෂ්‍රය අද සමුපකාර ශේෂ්‍රය පිළිබඳව කවුරුත් දකින්නේ බංකොලොත් ව්‍යාපාරයක් විදියට. එවගේම මේ ව්‍යාපාරය අපි දන්නවා විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාල සීමාව තුළදී අපේ රටේ ගමක ප්‍රධානතම සේවාවක් සපයපු ආයතනයක්. නමුත් විවෘතාර්ථිකයෙන් පස්සේ මේ ව්‍යාපාරයට එල්ල වුණු අභියෝගයත් එක්ක සහ දේශපාලන ක්‍රම වශයෙන් දෙපක්ෂයේම ඒ ගත්තා වූ තීන්දු තීරණ සහ සමහර ඒ අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රාදේශීය පරිපාලන තුලින් ඇති වුණු තත්ත්වයන් තුළ විශේෂම වංචාව දූෂණයත් එක්ක අද මේ ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය අද නැති වෙලා තිබෙනවා. නමුත් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපිට අපි හිතන තරම් රට හිතන තරම් සෑම කෙනෙක්ම හිතන තරම් මේ ව්‍යාපාරය දුර්වල නැහැ. ඒ වගේ මේ ව්‍යාපාරයේ නියැලී සිටින ඒ හොඳින් වැඩ කටයුතු කරන අය ශේෂ්‍ය අය මේ ව්‍යාපාරය ශක්තිමත් විවිධ අභියෝග බාධක මැද අද දැවැන්ත ශක්තිමත් මට්ටමකට ගෙන ඒමටත් කටයුතු කරලා තිබෙනවා. දැන් සමාජිකින් ඉන්නවා 97 ලක්ෂයක්. ඒ වගේම තැන්පතු තියෙනවා බිලියන 300ක් විතර. ණය දීලා තියෙනවා බිලියන 167ක්, උගස් ණය බිලියන 24ක්, ආයෝජන බිලියන 79ක්. එවගේම සම්පකාර බැංකු 2200ක් විතර තිබෙනවා. මේකෙන් 1900ක්ම ලාභයි. එවගේම කාර්ක සභා 6400ක් තියෙනවා. සම්පකාර 2600ක් විතර තිබෙන්නේ. මේකෙන් 1500ක් විතර පාඩුයි. 1000ක් විතර ඒ ලාභ ලබන මට්ටමකට ගෙනියනවා. එවගේම නිෂ්පාදන සමිති අපේ රටේ 1100ක් විතර තිබෙනවා. මේ සම්පකාර ව්‍යාපාරය කියන්නේ බැංකුවක් හෝ කඩයක් විතරක් නෙමෙයි. මේ සම්පකාර ව්‍යාපාරය සීමාවක් නැති ව්‍යාපාරයක්. රටේ යහපත වෙනුවෙන් ඕනෑම කාර්යභාරයක් ඉටු කිරීමට මේ ව්‍යාපාරයට ශක්තිය තිබෙනවා. ඒ අනුව සමාජයේ විවිධ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිෂ්පාදන සමිති 1000ක් විතර තිබෙනවා. ඉතින් මේ නිසා මේ ව්‍යාපාරය ශක්තිමත් කරලා විශේෂයෙන්ම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී සමූපකාර ව්‍යාපාරයට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්න නියමිතව තිබෙනවා. අපි ලබන වර්ෂයේදී මේ සභාව තුළ මේ අයවැය ඉදිරිපත් 2022 අයවැය ඉදිරිපත් කරනකොට අපේ ඉලක්ක සහගතව මේක යම්කිසි ආකාරයක ප්‍රගතියක් දියුණුවක් කරා ගෙනීමට කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව වගකීමකින් යුතුව සඳහන් කරන්න ඕනේ. කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සඳහා නවීන තාක්ෂණයේ භාවිතා කිරීම තුළින් විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය ඒ ශක්තිය ලබා දීම තුළින් අපිට මේ කාර්යභාරය කරන්න පුළුවන්. කිසිදු බැරිදයක් නැහැ. ඒ වගේම අද මේ සෑම අභියෝගයක්ම මැද අද හොඳින් මේ ව්‍යාපාරය කරන දිවයින සම්පකාර සමිති තිබෙනවා. සම්පකාර සමිති 336න් සම්පකාර සමිති 86ක්ම ලාභයි. හොඳින් කරගෙන යනවා. ඉතින් මේ නිසා අපි මේ හොඳින් කරන අයගේ අත්දැකීම් අරගෙන ඒ අයකත් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන මේ කටයුතු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්පකාර ව්‍යාපාරයේ මෙතුමා අමාත්‍යවරයා වශයෙන් ඉන්නකොට සියලු ණය කැපුවා. තීරුබදු සහන ලබා දුන්නා. මෙවැනි සහන ලබා දීලා මේ කටයුත්ත ක්‍රියාත්මක කළා. ඉන් පස්සේ මං හිතන්නේ කිසිදු රජයකින් මේ සම්පකාර ක්ෂේත්‍රයට ඒ නිසි ප්‍රමුඛතාවය ලබා දුන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට සම්පකාර බැංකුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඒ තැන්පත් සඳහා රජයේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් 15%ක ඒ නායක සඳහා පොලී ගෙවනවා. නමුත් අනිත් බැංකුවලට ප්‍රතිපූර්ණය කරනවා. නමුත් සම්පකාර බැංකුවට ඒක ලැබෙන්නේ නැහැ. ඒ වගේම සම්පකාර ව්‍යාපාරයේ පසුගිය කාල සීමාව තුළදී විශේෂයෙන්ම ඒ අපි ගත්තොත් කොරෝනා වසංගතයේ සමයේදී දැවැන්ත කාර්යභාරයක් කළා. ඉතින් මේ අඩු පඩියකින් මේ කාර්යභාරයන් කරන්න. ඉතින් මේ නිසා අපි මේ ශේෂ්ත්‍රයේ නියැලී සිටින අයගේ ඒ අවශ්‍ය ශක්තිය ලබා දීම තුළින් අපිට මේ කාර්යභාරය ඉටු කරන්න පුළුවන්කමක් තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම සම්පකාර වෙළඳ ජාලය අපි ඉදිරියේදී නවීකරණය කළ තාක්ෂණය හඳුන්වා දීලා අපි සෑම කාරක සභාවකටම අලුතෙන් එක් වෙළඳ සැලක් බැගින් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් විශේෂම ක්‍රියාත්මක කරනවා. අද මේ සමූපකාරයට ඇයි සෙනග යන්නේ නැත්තේ? සමහර සම්පකාරවල බඩු නැහැ. ගුණාත්මකභාවයෙන් අඩුයි. මිල වැඩි. අපි මේ ගමේ කඩේ සම්පකාරය තුලින් අඩු මිලට හොඳ ගුණාත්මකභාවයෙන් බඩු දෙනවා නම් අනිවාර්යයෙන්ම ජනතාව සම්පකාරයෙන් බඩු මිල දී ගන්න සූදානම්. ඒ සඳහා අවශ්‍ය පරිසරය අනිවාර්යයෙන්ම ගොඩනගනවා. ගරු ඇමැතිතුමා ජාතික මිලදී ගැනීමේ කමිටුවක් සකස් කරලා ඒ සඳහා ආරම්භ කරලා තිබෙනවා. අපි එතුමාගේ ශක්තියත් අරගෙන මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන්ම අපි කටයුතු කරනවා. ඒ වගේම අද මේ සභාව තුළ විශේෂම බුද්ධික පත්‍රණ ඇමැතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ඉතාම සුබවාදීව අවංකව ඒ අදහස් යෝජනා ඉදිරිපත් කළා. ඒ වගේම අනුර දිසානායක මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීතුමාලා ගණනාවක් ඉතාමත් වටිනා අදහස් යෝජනා ඉදිරිපත් කරා. ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක සිදු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ. එම නිසා මේ පාරිභෝගික අධිකාරියේ ගන්නා වූ ක්‍රියාමාර්ග නිසා යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා නම් හිවාකීම බාරගත යුතු අප බාර ගන්නවා. වෙළඳ අමාත්‍යතුමා පමණක් නෙමෙයි අපි ඒක බාර ගන්නවා. ඒක බාරගත යුතුයි. විශේෂයෙන්ම මෙහිදී අපි පිළිගත යුතුයි අද මේ සභාවේදීත් කතා වුණා නිදහසෙන් පස්සේ අපේ රටේ සිදු වුණ දෙයක් තමයි මිල වැඩි වුණාට පස්සේ තමයි ඒකට හේතු හැදුවේ. නමුත් අමාත්‍යංශයක සහ ආයතනයක කාර්යභාරය වෙන්නේ මිල වැඩි වෙන්න ඉස්සෙල්ලා ජනතාවකට අවශ්‍ය සැපයුමක් දෙන්න බැරි වෙන මට්ටමකට ඇති වෙන්න කලින් ඒ සඳහා විසඳුම් ලබා දීම තමයි රජයේ කාර්යභාරය බවට පත් වෙන්නේ. අද ඒ කාර්යභාරය සිද්ධ වෙන්නේ නැහැ. ඉතිහාසෙ සිද්ධ වුණෙත් නැහැ. මෙතුමාලා කිව්වා වගේ නිෂ්පාදනය වැඩි වෙනකොට මිල අඩු වෙනවා. එතකොට කෑ ගහනවා හොයනවා. සීන වැඩි වුණාම කෑ ගහනවා හොයනවා. බදු දානවා. අසාර්ථක වෙනවා. මේවා සිද්ධ වෙන ඇත්ත. ඒක වගේ ඒක අඩුපාඩුකම් පිළිබඳව වාකීම බාර ගන්නවා බාර ගන්නවා. හැබැයි අපි ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම අපි ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම පසුගිය විශේෂයෙන්ම සීනි පිළිබඳව කතා කළා. අතිගරු ජනාධිපතිතුමා සත්භාවයෙන් මුදල් අමාත්‍යාංශය සමග සම්බන්ධ වෙලා අත්‍යවශ්‍ය විශේෂම ජීවන වියදම අඩු කිරීමේ ඒ සත්චේතනාවෙන් යම්කිසි ආකාරයක භාණ්ඩ කීපයක මිල සඳහා බදු සහනයක් ලබා දුන්නා. ඉතින් ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම සීනි පිළිබඳව ඒ බද්ද අඩු කළාට පස්සේ ඒ සීනි ආනයනකරුවෝ කිව්වා ලෝක වෙළඳපොලේ ඉදිරියේදී සීනි මිල වැඩි වෙයි කියන උපකල්පනය මත මාස 3ක් සඳහා අවශ්‍ය සීනි තොග ගෙනත් තිබෙන අවස්ථාවකදී තමයි මේ බද්ද අඩු කිරීම සිද්ධ වුණේ කියලා. වර්තමානයේ වන විට ඒ බද්ද ඒ ආකාරයෙන්ම තිබුණත් අද යම්කිසි ආකාරයක මිල අඩුවීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තිබෙනවා. විශේෂම සඳහන් කරන්න ඕනේ සතොසෙන් 85ට රුපියල් 5000ක් නෙමේ රුපියල් 500ක් මිලදී ගන්න අයට ඒ ලබා දීමට කටයුතු කළා. ඒක කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම මෙවැනි ආකාරයෙන් තත්ත්වයන් ඇති වෙන්නේ පැහැදිලි ලෙස අනාගතයේ පිළිබඳව සැලසුමකින් තොරව ඒ ආකාරයෙන් කටයුතු කරන නිසායි. අපේ රටේ ඉදිරි අවශ්‍යතාවයන් පිළිබඳව තොරතුරු අලුතෙන් අවශ්‍යතාවයක් නැහැ තියෙනවා. ඉතින් දැන් මේ තොරතුරු වලට දැන් සූදානම් වීමක් තමයි සිදු වී තුවන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම අනිකුත් ආනයන අපනයන ක්‍රියාවලිය මේ සඳහා සැලසුම් සහගත විදිහට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළොත් ඉන් තොර අපට මේ සඳහා විසඳුමක් නැහැ. දැන් අද භාණ්ඩ වර්ග 60ක් දිහා බැලුවොත් අද ජීවන වියදම වැඩි කියලා කියන වැඩි. හැබැයි පහුගිය අවුරුදු 5 තුල අද තිබෙන මිලට වඩා විනාඩි 2යි අවස්ථා කීපයකදීම මීට වඩා මිල වැඩි වූ අවස්ථා අනන්තවත් තිබුණා. ඉතින් එම නිසා විශේෂයෙන්ම බඩු මිල පාලනය කිරීම සඳහා ජනතාවට ඒ වගකීමකින් යුතුව අපි අමාත්‍යාංශයේ විදියට මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඒ වගේම භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳව කතා කළා. මේ පිළිබඳව අනිවාර්යයෙන්ම අපි වගකීම් බාරගත යුතුයි. අද ජනතාවට භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. අද ලෝකයේ රටවල ලෝකයේ ජාත්‍යන්තර මට්ටමින් ඒ නිෂ්පාදන ආයතන අද පෙළඹිලා තිබෙනවා. ඒ නිෂ්පාදන ආයතනවල හොඳ භාණ්ඩ යුරෝපාකරයට යවලා අනිත් භාණ්ඩ ටික අපේ රටට අපේ රට වැනි තුන්වෙනි ලෝකයේ රටවල දියුණුවෙන් පවතින රටවලට එවීමට අද ඒ පුරුද්දක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව මේ රට මේ වන විට අපේ රටට ආනයනය කරන භාණ්ඩ 25000ක් විතර තිබෙනවා. 25000ක් විතර තිබෙනවා. දැන් මේක HS කෝඩ් 5791ක් තිබෙනවා. අපි අපේ රටේ දේට කලින් පිට රටෙන් එන දේවල් පාලනය කරන්න ඕනේ. ඒ අනුව අපේ රටේ රාජ්‍ය ආයතන 40ක් මේ 5791කින් 1399ක් විතරයි ඒවැ ගුණාත්මක භාවයේ පිළිබඳව බලලා මේ රට ඇතුළට ඒ භාණ්ඩ ගන්න. ඉතින් මේක පිළිබඳව අපි මැදිහත් විය යුතුයි. මේක පිළිබඳව අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ වගේම අද වර්තමානයේදී විශේෂයෙන්ම යම් යම් භාණ්ඩවල ඒ සන්නාමයන් පිළිබඳව අපි මේ ආකාරයට සඳහන් කළ යුතු වන්නේ නැහැ. කෙසේ වුවත් අපි පිළිගත යුතුයි අපේ රටේ ජනතාවට අද ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයකට අද අපි රටක් විදියට මුහුණ පාලා තිබෙනවා. මේ ප්‍රශ්න සඳහා අපි මේ රටට ඇතුල් වීමට පෙර වගේම සෑම භාණ්ඩයකම නිෂ්පාදනය වන අවස්ථාවේ ඉඳන්ම දැනට වඩා වැඩි සම්බන්ධීකරණයක් ඇති කිරීම තුළින් මේ සඳහා ස්ථිරසාර විසඳුම් ගෙන ඒමකින් තොරව මේ සඳහා ස්ථිර විසඳුමක් අපට හොයාගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සඳහා විශේෂයෙන්ම අපේ පාරිභෝගික අධිකාරිය විදියට ඒ සඳහා දැවැන්ත සැලසුම් මේ වන විට සකස් කරලා තිබෙනවා. ඒවා කොළවලට පමණක් සීමා කරන්නේ නැතුව මම ඒකයි සඳහන් කළේ අපි 2022 වර්ෂයේදී මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වන විට අපි ඉදිරි අවුරුදු 4 සඳහා සකස් කරලා තියෙන සැලැස්මේ ප්‍රගතියත් එක්ක මේ පාර්ලිමේන්තුවට අපි ඒ අවශ්‍ය තොරතුරු වාර්තා කරලා ඒ ලබාගෙන තිබෙන ප්‍රගතියින් පිළිබඳව අපි කතා කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අනුර දිසානායක මන්ත්‍රීතුමා සමන් පිළිබඳව සඳහන් කළා. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය ඒ සමන් වල ගුණාත්මක භාවය පිළිබඳව දේශීය නිෂ්පාදන පිළිබඳවත් ආනයනය කරන ඒවා පිළිබඳවත් මැදිහත් වෙන්නේ වගකීම යුතුව කටයුතු කරන්නේ. ඉතින් මේ නිසා සතුස ආයතනය මොනම ආකාරයකටවත් ඍජු ආනයනයක් කරලා නැහැ. නමුත් පෞද්ගලික ගෙනාපු එවැනි සමන් මේ වන විටත් කන්ටේනර් 50කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිආපනයනය කිරීම සඳහා අපි එළියට ගන්න නැතුව තියලා තිබෙනවා. ඉතින් මේ නිසා ඒ පාලනය දැනටමත් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම ඒ සමන් වගේම අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අපේ විමල් විරංස ඇමතුමා සබන් පිළිබඳව සඳහන් කළා. දවන්ත ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්න සඳහා අපි විසඳුම් සෙවිය යුතුයි. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි මේ මිල පිළිබඳවත් මේ ගුණාත්මක භාවයේ පිළිබඳවත් අපි නිෂ්පාදකයින් වෙළඳුන් ආනයන කරුවන් හතුරන් විදිහට බලලා අපි කටයුතු කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපි ඒ අය සමග සාකච්ඡා කරලා ඒ අයගේ අදහස් වලට අපි පාරිභෝගිකයාට හොඳ භාණ්ඩ මිලෙන් අඩු භාණ්ඩ ලබා දෙනවා නම් ඒ අයගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දිය යුතුයි. ඉතින් මේ නිසා අපි අමාත්‍යාංශයේ විදිහට පාරිභෝගිකයාට ප්‍රමුඛතාවය ලබා දීලා අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි ඒ කාර්යභාරය ඉටු කරනවා වගේම ආනයන කරුවත් නිෂ්පාදකයාත් පිළිබඳව අපි ඒ අය සමග සාකච්ඡා කරලා සුහදශීලීව මේ ඉලක්කය කරා යෑමට කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මානිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා.
මට කොච්චර වෙලා තියෙනවද ගරු?
විනාඩි 23ක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි. එච්චලා ගන්න.
ස්තුතියි.
සභාපතිතුමනි, අද මේ අවස්ථාවේදී මම කතා කරන්න සූදානම් වෙන්නේ අපේ ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, අපේ ලසන්ත අලගියවන්න ඇමතිතුමාගේ ඒ ඒ ඒ කාර්යභාරය සම්බන්ධයෙන් පමණයි. අනිත් විමල් වීරවංශ ඇමතිතුමා, ලොහන් රත්නවත් ඇමතිතුමා, අනිත් සියලු ඇමතිතුමාලාටත් මං ඔවුන්ට සුභ ප්‍රාර්ථනා කරනවා. නමුත් මම කාරණා දෙකක් පමණක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එක් පළවෙනි එක තමයි මේ ලංකාවේ අපි හදන්න පටන් ගත්ත පළවෙනි උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු කෘෂි ගබඩාව. අවුරුදු ගාණක් තිස්සේ කතා වෙන දෙයක් තමයි කෘෂි භෝග වලින් 140ක් විතර අපත යනවා. මේක හැමදාම කියනවා. කාංචන ආර්යදාස කියන දඹුල්ලේ මාධ්‍යවේදියා මං හිතන්නේ ලංකාදීපේ හැමදාම පින්තූර දානවා. අලියෝ කනවා පෙන්නනවා එලෝලු. නමුත් මොකක්වත් වුණේ නැහැ. අපිට අවස්ථාව ලැබුණා, මට ටික කාලයකට තිබිච්ච ඒ අමාත්‍යාංශය යටතේ කැබිනට් නොවන ලංකාවේ ප්‍රථම මෙට්‍රික් ටොන් 5000ක් ගබඩා කරන්න පුළුවන් චේම්බර් 6කට හදලා උෂ්ණත්වය තෙතමනය පාලනය කරා. ඒක අපි 2019 අප්‍රේල් වල පටන් ගත්තා. ඒක අපිට ඉවර කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ආණ්ඩුව මාරුණායින් පස්සේ තාම ඒක හරියට ඉස්සරහට යන්නේ නැහැ. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියටත් ගිහිල්ලා මේක හොයලා බැලුවා. මට ආරංචි වුණා ගරු ඇමතුමා දැන් සති දෙකකට කලින් එතනට ගිහිල්ලා සියලුම දෙනාට කතා කළා. ඒක මාර්තු මාසේ 31 වෙනිදාට කලින් ඉවර කරන්න සූදානම් වෙනවා කියලා. ඒක ගැන අපි සන්තෝෂ වෙනවා. අපෙනුත් යම් කිසි උදව්වක් ඒකට අවශ්‍ය නම් අපි ඒක දෙන්නත් බැඳිලා ඉන්නවා කියලා කියනවා. අපි ඒකට එහාට ගිහිල්ලා අපි ප්ලෑන් කරලා තිබ්බේ තොරතුරු තාක්ෂණයෙන් සම්බන්ධ කරපු මෙවැනි ජාලයක් හදන්න. එතකොට ඒ ජාලය නොයෙකුත් ඒ කෘෂි භෝග නිෂ්පාදනය කරන ප්‍රදේශවල අපි ස්ථාපනය කරන්න ප්ලෑන් කරලා තිබ්බේ. අනේ ගරු ඇමතුමා, ඔබතුමා වෙලා
ගරු ඇමතුමා,
ඔබතුමා මීට කලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සමග ඒකාබද්ධව මීගොඩ සමග මගෙත් එක්ක මේ තාක්ෂණික වැඩසටහනක් හැදුවා. ඒ නිසා මේ වෙළඳ පොලේ මිල පිළිබඳ අලුතෙන් හදන නිම කරන්න උත්සාහ කරන ඒ සඳහාත් මේ තොරතුරු තාක්ෂණය හා පදනම් වෙච්ච ක්‍රමවේද හදා ගැනීම සඳහා අපි ඔබතුමාට ආරාධනය කරනවා ඇවිල්ලා වැඩ කරන්න.
බොහොම ස්තුතියි මගේ මිත්‍ර ගරු ඇමතුමා. මං හිතන්නේ එහෙම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් නම් මේ රට ගොඩ ගන්න පුළුවන්. හරි මෙතන මඩ ගහගෙන කෑ ගහන්න නැතුව අපි යම් කිසි දෙයක් ගැන ඉස්සරහට කතා කරමු. දැන් මට ඒ නිසා අපි ඒක මං එතනින් ඉවර කරන්නම්. මොකද ඒ ආරාධනාව පිළිගන්න. දෙවැනි කාරණාව තමයි මේ හාල් නිෂ්පාදනය සම්බන්ධයෙන් තියෙන කාරණාව. අද උදේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා කතා කරනකොට කිව්වා ප්‍රධානම අභියෝගයක් වෙන්නේ සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඕන කියන එක. ඒක හරියට හරි. අපි හැමදාම කතා කරනවා. නමුත් මහ පොළොවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. මේ කතාවට මට විනාඩි කිහිපයක් දෙන්න. 2000 විතර වෙනකොට මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ හාල් මෝල් 2000ක් විතර තිබ්බා. නමුත් කාලයත් එක්ක 2015 අපි ආණ්ඩුව ගන්නකොට ඒක 700ට විතර අඩු වෙලා තිබ්බා. නොයෙකුත් හේතුන් මේ පිළිබඳව තියෙනවා. විවේචනයකට මම යන්නේ නැහැ. හැබැයි අපි දන්නවා කාලයක් තිස්සේ වැඩිපුර අවධානය යොමු වුණේ ලොකු හාල් මෝල් වලට. හරි. ඒතර විශාල හාල් මෝල් කිහිපයක් ගොඩ නැගුණා මේ රටේ. අපි කියනවා ඔලිගෝපොලි එක. සමහරු කියනවා මාෆියාවක් කියලා. නමුත් කතිපය අධිකාරියක් ගොඩ නැගිලා තියෙනවා. එතකොට ඒ හාල් මෝල් 6කින් 7කින් විතර තමයි විශාල වශයෙන් මේ වෙළඳපොළ කන්ට්‍රෝල් වෙන්නේ. ඒ නම් කවුරුත් දන්නවා. මම මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ. අපි මේ පාර්ලිමේන්තුවෙත් ඒකේ කණ්ඩායමේ සමහරු ඉන්නවා. දැන් 2018 මාත් එක්ක මේ සම්බන්ධතාවයේ පටන් ගන්නෙ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය කියලා කණ්ඩායමක් ජනාධිපතිතුමා හම්බෙන්න ගිහිල්ලා කියලා තියෙනවා. විශාල අර්බුදයක් ඔවුන්ට තියෙනවා. ඔවුන්ගේ ණය ගෙවා ගන්න බෑ. බැංකු වලින් ඇවිල්ලා ඒගොල්ලොන්ගේ මේ වෙන්දේසි කරන්න උත්සාහ කරනවා කියලා තමන්ගේ හාල් මෝල්. ඊට පස්සේ ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා හර්ෂ බලන්න පොඩ්ඩක් මොකද්ද මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන්න පුළුවන්ද කියලා. ඒකේ මුදිත පෙරේරා කියලා මහත්මයෙක් තමයි ඒකේ නායකත්වය එදා අරගෙන අපිත් එක්ක සාකච්ඡාවට ආවේ. අපි සාකච්ඡාවට 10ක් 12ක් විතර පැවැත්තුවා. අපි කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ක කතා කරා. සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මල් ලසන්තලගේ වන්නම ඇතුමා කියන එක 100%ක් එක වෙනවා. අපිට සම්පකාර ඒක කැත වචනයක් මේ වෙලාව මේ රටේ. නමුත් ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තේ පවා මේ සම්පකාර ක්‍රමය හරහා තමයි කුඩා මේ නිෂ්පාදකයෝ කුඩා ගොවියෝ එකතු වෙන්නේ. දැන් නිව්සීලන්තේ තියෙන ලොකුම ෆැක්ටරිය මේ ෆොන්ටේරා අපි හැමදාම කෑකෝ ගහනවා මේ පාර්ලිමේන්තුව උනා. ඒක සම්පකාරයක්. ඉන්දියාවේ අමුල් කියන්නේ සම්පකාරයක්. කැනඩාවේ, ඇමරිකාවේ තියෙනවා කෝන් කෝපරේටිව්ස් තියෙනවා, පෝක් කෝපරේටිව්ස් තියෙනවා, පොටේටෝ කෝපරේටිව්ස් තියෙනවා. මේ කෝපරේටිව් කියන එක හොඳ වචනයක්. ඉතින් අපි ඒක වෙනස් කරන්න ඕනේ. ආයතන ඊළඟට දිස්ත්‍රික් ලේකම්වරු, ආහාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය බැංකු, පුද්ගලික බැංකු, මහා බැංකු මේ කට්ටියත් එක්ක ඔක්කොම සාකච්ඡා කළා. අවසානයේදී යම්කිසි තීන්දුවකට ආවා. ඒ තමයි හැමදාම විසඳෙන්නේ නැති ප්‍රශ්නෙට අර හැමදාම දෙන විසඳුමට එහා ගිහිල්ලා අලුත් රාමුවෙන් පිට ඉනොවටිව් අලුත් විසඳුමක් දෙන්න ඕනේ කියලා. අත වශයෙන්ම පොඩි හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තමයි එදා අපි මේ මහ පොළොවේ සාක්ෂාත් කරන්න උත්සාහ කරේ. තරකාරීව ලොකු හාල් මෝල් හිමියොත් එක්ක හැප්පෙන්න පුළුවන් වුණොත් පමණයි මේ රටේ තියෙන වී මිලේ, සහල් මිලේ පාරිභෝගිකයාගේ ගොවියාගේ ප්‍රශ්නට තිරසාර විසඳුමක් ලැබේ. ඒක පටන් ගන්න හදනකොට අර අපේ ආණ්ඩුව වෙනස් වුණා ටික දවසකට. ඒ කාලෙත් අපි මේ ගැන සාකච්ඡා කරා, කල්පනා කරා, මං හිතුවා, ලිව්වා, කියෙව්වා, කතා කරා. නමුත් නැවත ආණ්ඩුව නැවත ලබා ගත්තාම අපි මේ වැඩ කටයුත්ත පටන් ගන්න ලෑස්ති වුණා. එතකොට අපි දැක්ක දෙයක් තමයි මීට කලින් තිබිච්ච හැම රජෙම වගේ ණය ගෙවීමට සහන කාල දීලා තිබුණා. ඊට පස්සේ සහන පොලියට ණය දීලා තිබුණා. ඊට පස්සේ සමහරව පොලී ණයයි දෙකම කපා හැරලා තිබ්බා අපේ අලගේ වන්න මහත්මයා කිව්වා වගේ. නමුත් ප්‍රශ්නට විසඳුමක් ලැබුණේ නැහැනේ. ඔය කොච්චර දේ කරත් හැමදාම ඔය ප්‍රශ්නේ තිබුණා. සමහරව අපි කවුරුත් දන්නවා මේ ණය අරගෙන මොකද කරේ? ප්‍රාඩු ගත්තා, ගෙවල් හැදුවා. හරි. හැබැයි ඒ අවශ්‍ය දෙයට ණය පාවිච්චි කරේ නැහැ. එතකොට මොකක් හරි ගැටලුවක් ඒ මොඩල් එකේ, ඒ විසඳුමේ තිබුණා. ඉතින් අපි කරේ ඒ අලුත් වැඩපිළිවෙලේ කිසිම මෝල් හිමියෙක්ට ණය දෙන වැඩපිළිවෙලක් පටන් ගත්තේ නැහැ. මෝල් හිමියට වැඩ දෙන ක්‍රමේ, ණය දෙන ක්‍රමේ අසාර්ථකයි කාලයක් තිස්සේ. රජය මොන රජය වුණා. ඒ නිසා ඒ වෙනුවට අපි දිස්ත්‍රික් මට්ටමේ මෝල් හිමියෝ සංවිධානය කරා. සංවිධානය කරලා සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාරයක් හැටියට එකතු කරා. එකතු කරලා ඒ කට්ටියම ඒ හරහා බැංකුවලට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා හෙව්වා. ඒ විදිහට අපි දිස්ත්‍රික් 8ක සම්පකාරී සමිති හැදුවා ගරු ඇමතුමා. පොළොන්නරුවේ අනුරාධපුරයේ කුරුණෑගල හම්බන්තොට පුත්තලම අම්පාර මඩකලපුව මහනුවර. හරි? හරි මම ඒක ඒව ගැන කියන්න. හරි? හරි වඩායි. ඒ සියලු සම්පකාර ෆෙඩරේෂන් එකක් හැටියට මහා සංගමයක් හැටියට සම්පකාර පාඨතේ යටතේ ලියාපදිංචි කරා. ඒක පාලනය කරන්න දිස්ත්‍රික් 8ේම සමිතිවල නියෝජිතව එක්කනා බැගිනුත් කතා සභාපතිතුමනේ සම්පකාර සංවර්ධන කොමසාරිස්වරයාගේ නියෝජිතයෙකුත් පත් කරා.
එතකොට මේ
හර්ෂමන්තව බාධා කරනව නෙවෙයි ඔබතුමා ඔය යෝජනා කරන දේ ඔබතුමා අර ශක්ති සහල් එක නේද ඔය කියන්නේ. ඒක දැන් විශාල වංචාවක් පිළිබඳව මුදල් ගෙවන්න නැතුව බරපතල චෝදනා
කරනවා. හරි මට අහන්න මං කියන්න. හරි එතකොට මේ වැඩපිළිවෙල හරහා ඕන කරේ සුළුහා මධ්‍ය මෝල් හිමියෝ ශක්තිමත් කරලා ඔවුන්ව නැගිට්ටවන්න. හරි එතකොට තමයි මේ කාංචන අපේ මිත්‍ර මන්ත්‍රීතුමා කිව්වා වගේ ශක්ති කියලා සන්නාමය ලබා දුන්නේ මෙන්න මේ වැඩපිළිවෙලට. එතකොට මේ වැඩපිළිවෙලේ අපිට ඕන වුණේ අර කුඩා මෝල් හරහා තරණකාරීත්වයක් ගෙනල්ලා පාරිභෝගිකයාට සාධාරණ මිලකට මේ අවසානයේ සහල් ලබා දෙන්න. එතකොට ඒකට ගුණාත්මක ඉහළ ගුණාත්මක භාවයක් තියෙනවා. කාංචන මන්ත්‍රීතුමා දන්නවා තාක්ෂණය ගැන කතා කරන නිසා අපි QR කෝඩ් එකක් පාවා හැම කිලෝග්‍රෑම් පහේ බෑග් එකේම හයි කරා. කවුරු හරි ගියාද ටෙලිෆෝන් එක QR කෝඩ් එකට ඇල්ලුවාම පේනවා කොහෙන්ද මේක ආවේ. හරි මේ කවදාද මේක නිෂ්පාදනය කරේ යනාදී සියලු දත්තත් එක්ක අපිට මේක ලබා ගන්න පුළුවන් වුණා. මේකට අපි ඇලකේෂන් එක රුපියල් මිලියන 1000ක කැබිනට් පේපර් එකක් දාලා ලබා ගත්තා. ඊට පස්සේ අපි සහන පොලියට කාරක ප්‍රාග්ධනය ඒ ලබා දුන්නා ගොවි මහත්තුන්ගෙන් වී ලබා ගන්න. නමුත් කිසිම මෝලකට මම නැවතත් කියනවා ඔය චෝදනා කරනවානේ දැන් වංචා කරා යොම කියලා මම ඒවට උත්තර දෙන්නම්. කිසිම මෝලකට අපි ඒ වැඩපිළිවෙල හරහා ණය දීලා නැහැ. හරි එතකොට ඒ ණය දීලා තියෙන්නේ දිස්ත්‍රික් ලේකම් හරහා ඒ දිස්ත්‍රික් සම්පකාරය හරහා කෙලින්ම ගොවි මහත්තයාගේ බැංකු account එකට. හරි එතකොට මේක භාණ්ඩාගාරයෙන් තමයි මේ කෝඩිනේට් කරේ. එතකොට ශක්තිසහල් වැඩපිළිවෙල පටන් ගන්නකොට සම්බ තිබුණේ වී තිබුණේ රුපියල් 35ට විතර කිලෝ එක. අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ මේක අවම වීලට අඩුවෙන් තමයි ගොවි මහත්තයාගෙන් වී ටික ගත්තේ. නමුත් මේ වැඩපිළිවෙල පටන් ගත්ත ගමන් ගොවි මහත්තයාට අපි රුපියල් 41ක් දෙන විදියට අපිට ඒ වී මිල ඉහළ ගේන්න පුළුවන් වුණා. වෙළඳපොළේ ඔබතුමා බන්දුල ඇමතුමාට ගිහිල්ලා බලන්න පුළුවන් දිනපතා දත්ත මහ බැංකුවේ තියෙනවා. ඔබට ඒවා ඉල්ලා ගන්න පුළුවන්. රුපියල් 115ට තිබිච්ච සම්බ කිලෝ එක සතියකින් රුපියල් 85ට අඩු වුණා. හරි ලොකු මෝල් වලට මේ තරඟකාරීත්වය නිසා හාල් මිල අඩු කරන්න සිද්ධ වුණා. මට අද වගේ මතකයි ගරු සභාපතිතුමනි මේ මිල සම්බන්ධයෙන් කතා කරනකොට එක විශාල මෝල් හිමියෙක් මේසට ගහලා හර්ෂ ඇමතුමා කොහොමද මෙහෙම කරන්නේ ඔයා කවුද අපිට මිල කතා කරන්න යනාදී වශයෙන් නොයෙකුත් සාකච්ඡා සිද්ධ වුණා. අවසානයේදී මිල සූත්‍රයකට එකඟ වුණා. ඒ මිල සූත්‍රය තමයි ගරු ඇමතිතුමා 2.1. ඒ කියන්නේ ගොවි මහත්තයාගෙන් අපි ගන්න වී මිල 2.1කින් වැඩි කළා සිල්ලර මේ කඩේ හෝමගම වෙන්න පුළුවන් මේ නුගේකොඩ වෙන්න පුළුවන් ඒ මිලට විකුණන්න. මොකද අපි කවුරුත් දන්නවා වී කිලෝ 1.6ක් 6.5ක් අවශ්‍ය වෙනවා එක හාල් කිලෝ එකක් හදන්න. ඊට පස්සේ ගොවි මහත්තයාට හොඳ මිලක් ලැබෙන්න ඕනේ, සහල් මෝල් හිමියට ලැබෙන්න ඕනේ, තොග වෙළෙන්දට ලැබෙන්න ඕනේ, ට්‍රාන්ස්පෝර්ට් කරන කෙනාට ලැබෙන්න ඕනේ, සිල්ලර වෙළෙන්දට සාධාරණ ලාභයක් ලැබෙන්න ඕනේ, අවසානයේදී පාරිභෝගිකයාට සාමාන්‍ය සාධාරණ මිලක් තියෙන්නත් ඕන. එතකොට එහෙම තමයි වී 38ට ගත්තොත් හාල් 80ටත් නාඩු එක සම්බ 41ට ගත්තොත් හාල් 85ටත් විකුණන්න අපි ඒ ඒ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. ඉතින් මේ ශක්ති වැඩපිළිවෙල දිගටම කරගෙන ආවා. නමුත් ඔක්තෝබර් මාසේ 2019 වෙනකොට ගොවි මහත්තුරු ගාව වී තිබුණ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා දැන් වී කොහෙද තියෙන්නේ? වී අලුයි මණ්ඩලයේ වී ටික තියෙනවා මෙට්‍රික් ටොන් 50,000ක් එතකොට අරගෙන තිබුණා වී අලුයි මණ්ඩලය. අපි තීරණය කරා විස්සයි විස්සේ මහකන්නේ එනකම් වී ඇලවි මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන. එතකොට 2019 නොවැම්බර් මාසයේදී ඡන්දේ එන්න කලින් මම ඉතාමත්ම උනන්දුවෙන් සහ හදවතේ සන්තෝෂයෙන් කියන්න කැමති අපිට වහපු මෝල්
ඔතුමල්ලා මුදල් නිකුත් කරා කියලා කිව්වා මේක කුඩා වීමෝල්මියන්ගේ මිලදී ගන්න. නමුත් එක සමිතියකට පමණයි පොළොන්නරුව දිස්ත්‍රික්කයට පමණයි ඔබතුමල්ලා වෙන් කරේ. ලංකාවේ වෙන කොහෙටත් වෙන්
පොළොන්නරුව ඔබතුමා මිලියන 450ක් නිකුත් කෙරුවා.
ඒ තප්පරයක්
දෙනවා අපේ මිලියන 450ක් දීලා මිලියන 165ක් පොඩු තියලා තියෙන්නේ.
හරි. එතකොට වහපු මෝල් 238ක් විවෘත කරා. හරි, ඊට පස්සේ කරුණාකර වාඩි වෙන්න මම උත්තර දෙන්න. හරි, මෝල් 237ක් විවෘත කරා. ගොවි මහත්තුරු 10,000කට වඩා මේකට එකතු වෙලා හිටියා. දිනකට හාල් කිලෝ 105ක් පමණ වෙළඳ පොළට නිකුත් කරන්න හැකියාවක් තිබ බඳුල ඇමතුමා දන්නවා. රටේ හාල් කිලෝ 165ක් විතර දවසකට අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට හතහමාරක් විතර ඒකේ මහ බැංකුවේ මිල වාර්තාවෙන් මම කලින් කිව්වා වගේ ඔබතුමාට බලා ගන්න පුළුවන් මිලට මොකද උනේ. පොඩි මෝල් ශක්තිමත් වුණා. දැන් මේ බැංකු අපි සාකච්ඡා කරනකොට ඔවුන් කිව්වේ දිගටම මේ රජය මැදිහත් වෙන්න ඕනේ නැහැ. මේගොල්ලන්ට තල්ලුවක් දීලා නැගිටෙව්වොත් ඒ කට්ටියට පුළුවන් ණය ගෙවාගෙන ඉස්සරහට යන්න කියලා. අර කලින් කිව්වා වාගේ පැය 24ක් ඇතුලේ ගොවි මහත්තයාගේ බැංකු account එකට ඒ මුදල් කෙලින්ම දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සංගමෙන් ගියේ. ඊට පස්සේ වී ටික ඒ දිස්ත්‍රික් සම්භාර සංගමය හරහා ඒ තෝරාගත්ත මෝල් වලට ඇවලා ඒ මෝල් වලට මේ සහල් ශක්ති හැටියට ඒ හරහා වෙළඳ පොළට ඇරියා. එතකොට දිනපතා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එක අප්ඩේට් වුණා. ඊට පස්සේ සහල් විකිණීමෙන් පස්සේ ශක්ති සම්පකාර සංගමය විසින් මෝල් හිමියන්ට ඇඹුරුම් කුලිය ගෙව්වා. ඔහු වෙනුවෙන් ගෙවන්න තියෙන බැංකු ණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. ලැබෙන මුදල් වලින් නැවතත් වීමිල දී ගන්න ඒවා පාවිච්චි කරා. එම චක්‍රය නැවත නැවත දිගට ඉස්සරහට අරගෙන ගියා. දැන් මෙතන තියෙන්නේ මොවුන් කියන්නේ මේ මෙතනදී වංචාවක් සිද්ධ වුණා. ඒකනේ මේ කියන්නේ. මේ ගත්ත මුදල් නැවත ගෙවිලා නැහැ කියලා. මම ওই පිළිබඳව ඉතාමත් ඕනකමින් හොයලා බැලුවා. හොයලා බලලා මම මෙතන අභියෝග කරන්න කැමති කිසිම විදියක මේ පිළිබඳව සාක්ෂියක් තියෙනවා නම් කිසිම විදියක මේකට නඩුවක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒකට හේතුව තමයි අපි කවුරු හරි එහෙම දෙයක් කරොත් ඒ කට්ටියට දඬුවම් දෙන්න ඕනේ කියලා නීතිපතිවරයා හරහා මේ එකඟ වෙලා තියෙන ගිවිසුම් පත්‍රෙන් පබ්ලික් ප්‍රොපර්ටි එක හැටියට බේල් දෙන්න නැතුව ඇතුළට දාන්න පුළුවන්. ඒ නිසා තියෙන දෙයක් තියෙනවා නම් වහාම ඉදිරිපත් කරන්න. නමුත් අපි අද දන්නවා මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මම මීට වඩා ඒ සම්බන්ධයෙන් ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඕක කරගෙන යන කාලේ ජනාධිපති වරණේ ආවා. ඒ අවස්ථාවේදී කණ්ඩායම ඍජුවම ඡන්ද පොරොන්දුවක් දුන්නා. ඒ තමයි
එතන බරපතල වංචාවක්
මම කියන්නම් ඒ සම්බන්ධයෙන් කියන්න. එතකොට කණ්ඩායමක් ඉදිරිපත් වුණා ඡන්ද පොරොන්දුවක් දුන්නා. ඡන්ද පොරොන්දුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වර්ණයේ දින්නොත් කුඩා මෝල් හිමියන්ගේ ණය කපා හරිනවා කියලා. කුඩා මෝල් හිමියෝ මේක බලාපොරොත්තු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්ද දීලා එතුමාව ජනාධිපති කරා. නමුත් ඇත්ත වශයෙන්ම අද වෙනකන් ඒ ණය කපා හැරලා නැහැ. ශක්ති සහල් වැඩපිළිවෙල සතියකින් වැහුවා. මට හොඳට මතකයි මම ලසන්ත ඇමතුමාට කතා කරා. එතුමා මට කතා කරලා කිව්වා හරිස මොකද්ද මේ ශක්ති සහල් මේක මොකද්ද මෙතන. මම එතුමාට විස්තර කළා දින මං කිව්වා ලසන්තක වහන්න එපා කියලා. නමුත් කෙසේ හෝ ඒ වැඩපිළිවෙල සතියකින් අවසන් වුණා. 2019 දෙසැම්බර් 22 වෙනිදා අර පොදු පෙරමුණේ දැන් ඔබතුමාලා කතා කරන පොදු පෙරමුණේ ඔය චෝදනා ඉදිරිපත් කරන පොදු පෙරමුණේ මෝල් හිමියන්ගේ සංගමේ සභාපති මාධ්‍ය හමුවක් කැඳෙව්වා. මාධ්‍ය හමුවක් කඳවලා කිව්වා සියලු කුඩා මෝල් හිමියන්ගේ ණය කපා හරින්න තීරණය කරා කියලා. නමුත් මම නැවතත් කියනවා එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. ඒත් එක්කම තමයි ඔබතුමාලගේ පළවෙනි ගැසට් එක ඉදිරිපත් කරේ. මම සභාගත කරනවා මේ පළවෙනි ගැසට් එක දෙසැම්බර් 19 වෙනිදා හාල් මිල 80ටයි 85යි තිබිච්ච හාල් මිල 98ට වැඩි කරා. හරි, ඊට කලින් ගැසට් එකෙන් තිබුණ 2019 මැයි මාසේ 31 වෙනිදා ගහපු ගැසට් එක නාඩුවලට සම්භාවලට දෙකටම රුපියල් 98ට කිලෝ එක වැඩි කරා. එතකොට අර මෝල් වල කතාවක් තියෙනවා, හඳට ගියහම ලෝකෙ දිහා බලනකොට ලංකාව දැක්කහම පේන්නේ අර මුදලාලිගේ හාල් මෝල්ලු. එච්චර ලොකු සයිලෝ තියෙන්නේ. ඒවයි තිබිච්ච වී වලට හරි රුපියල් 18ක් හාල් කිලෝ එකකට ලාභයක් ලැබෙන්න තමයි මේ වැඩේ සිද්ධ වුනේ. කාටද වාසි වුනේ? කාටද වාසි වුනේ? පාරිභෝගිකයට වාසි වුණාද? කුඩා මෝල් හිමියට වාසි වුණාද? නැහැ. වාසි වුණේ කෝටි ප්‍රකෝටි ගාණ අර ලොකු හාල් මෝල් හිමියොන්ට. අඩු ගාන්ට අරන් ස්ටොක් කරලා තිබිච්ච හාල් මිල ගැසට් එකෙන්ම රුපියල් 18ක් වැඩි කරාම කාටද ලාභ වෙන්නේ? ඊට පස්සේ මැතිවරණ ප්‍රකාශයේ කිව්වා වී මිල වැඩි කරනවා කියලා 52 57 63. නමුත් ඒ වෙනකොට ඒක ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. දෙසැම්බර් මාසේ ඒක ක්‍රියාත්මක වුණේ 2020 මාර්තු මාසේ. එන්න එන හාල් මිල වැඩි වුණා. ඊට පස්සේ මොකද කරේ? හැමෝම හාල් මේ වීගෝවි මහත්තයා කල්පනා කරා නාඩුවලටත් දෙන්නේ 98යි හැම එකටම 98යි. හැබැයි අපි ප්‍රොඩක්ෂන් එක බැලුවොත් එහෙම නාඩු අක්කරයට එන කිලෝ 2200ක් සම්බා 2000ක් කීරි සම්බා 1800ක් විතර හැමෝම එකතු වෙලා නාඩු දැම්මා. ඊට පස්සේ කොරෝනා ලොක්ඩවුන් එක ආවා. සහල් පරිභෝජනය වැඩි වුණා. තිරිඟු ආනයනය අඩු වෙච්ච නිසා සත්තිකත් වහලා තිබ්බා. පොඩු මෝල් ටිකත් වහලා තිබ්බා. අන්තිමට මොකද වුණේ? 2020 අප්‍රේල් මාසේ 9 වෙනිදා අපි කවුරුත් දන්නවා අර බ්‍රිගේඩියර් මහත්තයා කිව්වා ආමියකෙන් මේ වැඩේ කරනවා කියලා. ඩේටාබේස් එක හදනවා කිව්වා. සිස්ටම් චේන්ජ් එකක් කරනවා කිව්වා. මිනිස්සු කල්පනා කරා මෙන්න අපේ කට්ටියට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න පුළුවන් වුණා කියලා. ඒ අප්‍රේල් 9. අප්‍රේල් 10 වෙනිදා මම සභාගත කරනවා දෙවනි ගැසට් එක ගැහුවා. මේ දෙවනි ගැසට් එකෙන් මොකද්ද කිව්වේ? නාඩුයි සම්බයි 98 ඉඳලා 90ට අඩු කරා. හරි, අලුත් අවුරුද්ද ආවා 90ට අඩු කරා. කීරි සම්බගේ 125ට අඩු කරා. නමුත් 90ට හාල් හොයාගන්න කොහෙවත් තිබුණේ නැහැ. හරි, කොහෙවත් තිබුණේ නැහැ. ඒත් එක්කම තමයි මැයි මාසේ 3 වෙනි සතියේ අපි ටීවී එකේ දැක්ක බන්දුල ඇමතුමාව පෙන්නවා හැම රූපවාහිනියෙම. ඒත් මහත්තයා STF එකත් එක්ක ඩඩ්ලි මහත්තයාගේ මෝලට ගියා. ගිහිල්ලා මුළු රටම දැක්කා. අවසානයේ මොකද වුනේ? 28 වෙනිදා ගැහුවා 3 වෙනි ගැසට් එක. මේකත් තියෙනවා සභාගත කරනවා. 3 වෙනි කැසට් එකෙන් ආයෙත් 90ට තිබිච්ච එක ආයෙත් වැඩි කරා. රුපියල් 96ට ගෙනාවා නාඩු, 98ට ගෙනාවා සම්බා, 120ට ගෙනාවා කීරි සම්බා. ඒ අතරතුරේ මොකද උනේ? ඒ අතරතුරේ 20යි 20 යලකන්නට මහවැලි වතුර සාමාන්‍යයෙන් දෙන්නේ කාලෙට වඩා සති 6කට කලින් වතුර ටික දුන්නා. නෑ කියන්න එපා, අපි කවුරුත් දන්නවා. සාමාන්‍යයෙන් අගෝස්තු සැප්තැම්බර් වෙන අස්වැන්න ජූලි අගෝස්තු වෙනකොට කැපුණා. රජයට වී මිල දී ගන්න ක්‍රමවේදයක් තිබුණ නැහැ. අවසානයේදී ඒ මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැතුව වී ටික සත්ව ආහාර හැටියට වික්කා. ඒ පාරේ මොකද කරේ? ඊට පස්සේ ගැහුවා 4 වෙනි ගැසට් එක. 4 වෙනි ගැසට් එක කියලා ගැහුවා. ඒ ගැහුවේ අර ඔය හැම ගැසට් එකම ගැහුවේ මේජර් ජෙනරල් තුමා, පාරිභෝගික අධිකාරියේ සභාපති. අපි දන්නේ දැන් තමයි ලසන්ත ඇමතුමා. අපි හැමෝම පත්තරේ කාටුන් බන්දුල ඇමතුමාට ගැහුවට මීට පස්සේ ඉඳලා ලසන්ත ඇමතුමාටයි ගහන්න වෙන්නේ මේකට. සත්ව ආහාර ලෙස හාල් විකුණන්න බෑ කියලා ඒ තහනම් කළා ගැහුවා ගැසට් එක. හැබැයි එතකොට 125කටත් වඩා මේ සහල් සත්ව ආහාරයට විකුණලා. සභාපතිතුමනි, සාමාන්‍යයෙන් වෙළඳපොලේ හාල් මිල ඉහළ යන්නේ ඔක්තෝබර් මැද. ඒක ඔබතුමා මං හිතන්නේ කවුරුත් දන්න දෙයක්. හැබැයි මේ පාර අර යල්කන්නේ සති 6කට කලින් හාල් වතුර දීපු නිසා හාල් මිල සැප්තැම්බර් මාසේ මැද හරියට උඩ ගියා. දැන් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න එපා. මේ ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතුව ගැහුවා 5 වෙනි ගැසට් එක. මේ 5 වෙනි ගැසට් එකත් මම සභාගත කරනවා. මොකද කරේ? මෙන්න බලේ, තොග මිල ගැහුවා නාඩු 92යි සම්බා 94යි කීරි වලට ගැහුවේ නැහැ. මේ අතරතුරේ සෞභාග්‍ය දැක්ම කියපු විදිහට වී මිල රුපියල් 52යි 57යි 63යි හැටියට දුන්නා. නෑ, මම විහිළුවක් කරේ, දුන්නේ නෑ. කිව්වා 50යි කියලා. 50ට නියම කරා. දැන් මේ මාර්තු මාසෙ. හරි, ඊට පස්සේ වී අලෙවි මණ්ඩලය 2019 අරගෙන තිබුණා මෙට්‍රික් ටොන් මං කලින් කිව්වා වගේ 50,000. හැබැයි මේ පාර රුපියල් 50ටත් මේ වැඩි කරලා කොච්චර ගත්තද වී අලෝයි මණ්ඩලය ආමියකත් එක්ක එකතු වෙලා වී අලෝයි මණ්ඩලය aran තියෙන්නේ මෙට්‍රික් ටොන් 25000යි මන් දන්නේ කවුද කියලා මේ තීරණ ගන්නෙ හරි ඒ අතරතුරේ ඇමතුමා මේක හොඳට අහගන්න මේක මේ ප්‍රශ්නෙට විසඳුම මෙතන තියෙනවා දිස්ත්‍රික් ලේකම්ලා හරහා තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා හැබැයි ඒගොල්ලන්ට කියලා තියෙන්නේ කිලෝ එක රුපියල් 54 ගානේ ගන්න කියලා අතනින් 50ට මෙතනින් 54ට මේක තමයි ශක්තියක වෙනුවට ගෙනාපු මේගොල්ලොන්ගේ වැඩසටහන අපි කවුරුත් දන්නවා 114ක් තෙතමනේ තියෙනකොට වී ඒ ගානට ගන්න හැබැයි ගොඩක් වෙලාවට 122ක් තෙතමනේ තියෙනවා ඒක වේලන්න ඕනේ එතකොට රුපියල් 44යි ඇත්ත වශයෙන්ම ගොවි මහත්තයාට ගෙවන්නේ 50 නෙමෙයි මොකද තෙතමනේ තියෙන නිසා තෙතමනේ අයින් කරාම ග්‍රෑම් 125ක් අඩු වෙනවා එතකොට ග්‍රෑම් 875යි තියෙන්නේ වේලන්න රුපියල් 4ක් යනවා එතකොට ඔඩිට් එකේ සඳහන් කරලා තියෙනවා වී කිලෝ එක මිල රුපියල් 54යි 70යි කියලා දැන් අපිට දැනගත්ත දේ ගැන මම කියන්නම් කාංචන අපේ මිත්‍ර මන්ත්‍රීතුමාටත් සියලුම දෙනාට පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් මේ අරගෙන තියෙනවා හාල් සමාවෙන්න වී කිලෝ මෙට්‍රික් ටොන් 12400ක් යලක මහකන්නේ යලකන් අරගෙන තියෙනවා මෙට්‍රික් ටොන් 3300ක් හැබැයි හිඟයක් තියෙන කාලේ හාල් කරනවා වෙනුවට ජූනි මාසේ ජූලි මාසේ අගෝස්තු මාසේ මිල අඩු අවස්ථාවේ තොග 85ට යනකොට මෙව හාල් කරලා විකුණන්න කියලා ලක්ෂ 100ට රුපියල් 95ට මෙව දීලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ඕන කමක් නිසා එතකොට මේ ප්‍රශ්න වලට උත්තර මෙහෙම හොයන්න බෑ කවුද මේ තීරණ ගන්නේ මේවා හිතලාද ගන්නේ ඉතින් ඒ නිසා මෙවැනි ගැටලු නිසා තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරි වෙන්නේ මේ වීතක තියලා සමහර පොඩි මෝල් ගබඩාවල මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ කිසිම නීත්‍යානුකූල එග්‍රීමන්ට් එකක් නැහැ මං අර කලින් පෙන්නපු එග්‍රීමන්ට් එක පබ්ලික් ප්‍රොපර්ටි හැටියට ඒ රජයේ සහල් රජයේ වීතික තියෙන එක මම ඔබතුමාට දෙන්න ඒ වාගේ දැඩි නීතියත් එක්ක තමයි මේ කට්ටියත් එක්ක වැඩ කරන්න ඕනේ මට ආරංචි ඊයේ පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම්තුමාට ඇඬුණයි කියලා මම විශ්වාස කරේ නැහැ ඇඬුණා කොහොමද ඇඬෙන්නේ ඇත්තටම ඒ දේශපාලන මේ මැදිහත් වීමෙන් ඒ කරපු ඒ මෝල් වල තියපු වී අතුරුදහන් වෙලා හරි එතකොට ඒ කොච්චර ප්‍රමාණයක්ද කියලා හොයලා බලාගෙන යනකොට දැන් මෙතන විවේචන ඉදිරිපත් කරපු අපේ ගරු මන්ත්‍රීතුමාලට මම කියනවා රුපියල් මිලියන 100ක විතර වී අතුරුදහන් වෙලා තියෙනවා පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් තුමාගේ යටතේ තියෙන වැඩසටහන ඉතින් ඒ නිසා බොරුවට විවේචන එල්ල කරන්න කලින් මේ ඔඩිට් කියවලා බලන්න. එහෙමත් නැත්නම් සාධාරණව යම්කිසි තියෙනවා නම් සාක්ෂියක් ඒක මේ සභාවේ ඉදිරිපත් කරන්න. මොකද මම කිසිම වෙලාවක කිසිම මිනිස්සෙක්ව සුදුහුණු ගන්න සූදානම් නැහැ. හරි මේ රජයේ මුදල් මහ ජනතාවගේ කවුරු හරි ඔබතුමාලගේ පැත්තේ වෙන්න පුළුවන් වෙන පැත්තක වෙන්න පුළුවන් ස්වාධීන කෙනෙක් වෙන්න පුළුවන්. වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් කරන්න ඕනේ. අර බලන්න ඊයම වෙච්ච දෙයක් මඩ කලපුවේ ශක්ති ඒ සහල් සම්පකාරයේ මෝලේ ඒ සභාපතිවරයාගේ මෝලෙ ඊයේ වෙන්දේසි කරලා ඒක ඉවරයි කුඩා මෝල් හැමයා ඊයෙන් ඉවරයි මේකයි අද පටන් අරන් තියෙන්නේ කොහෙද කුඩා මෝල් හිමිය බෝරගන්නේ කොහොමද බැංකු වලින් මේවා වෙන්දේසි කරනවා නම් ඊයේ වෙන්දේසි කළා ඒ මනුස්සයව නැති කරලා අන්තිමට මේ මාස අවුරුදු 5කින් 7කින් ගෙවන්න තිබිච්ච රුපියල් බිලියන 7 මේ පුද්ගලික බැංකු වලට ලස්සන්ට ගෙවාගෙන ආවා. හැබැයි අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් ලොකු මෝල් කාර්යයන්ට ඔක්කොම සල්ලි ටික යනවා. පොඩි මෝල් කාර්යයන්ගේ මෝල් ටික ඊයේ මඩ කලපේ ඉඳන් වෙන්දේසි කරන්න පටන් අරන්. ආණ්ඩුවට වීත් නැහැ, ආණ්ඩුවට හාලුත් නැහැ, ආණ්ඩුවට සල්ලිත් නැහැ. ඒකයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඉතින් මං කියන්න කැමති මේ ගැසට් ගහලා හාල් මිල පාලනය කරන්න බෑ ගැසට් ගහලා වී මිල පාලනය කරන්න බෑ මේක පාලනය කරන්න නම් තිරසාරව මේ වෙළඳපොළ ඉස්සරහට අරගෙන යන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ ඒ වෙළඳපොළේ තරඟකාරීත්වයක් අපිට හැමදාම 7 දෙනෙක්ට මේ හාල් මෝල් 7 දෙනාට මේ රටේ වී මිලයි මේ රටේ සහල් මිලයි පාලනය කරන්න දෙන්න බෑ සභාපතිතුමනි කොච්චර 98ට හාල් දෙනවා කිව්වත් හාල් 98ට නෑ ගිහිල්ලා බලන්න රුපියල් 110යි 120යි අද මම මහ බැංකුවේ වාර්තාවේ බැලුවා. හරි රුපියල් 121යි කියලා සම්බ කිලෝ එක මහ බැංකුවේ අද ඉදිරිපත් කළා තියෙන වාර්තාවේ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දේශපාලනේ මේකට ගාව ගන්න එපා. පොළොන්නරුවේ ප්‍රශ්නෙත් මං කියන්න. ඡන්දේ ඉවරෙච්ච ගමන් එක මන්ත්‍රීවරයෙක්ගේ දේශපාලන උවමනාකම් නිසා ඒක හිටපු අධ්‍යක්ෂකවරු මාරු කරා.
ඒක හිටපු අධ්‍යක්ෂකවරු
මාරු කරලා ඒ කාලේ තමයි ඔය වංචාව සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමන්ලා මං ගැන යම් කිසි මාව අවුරුදු 10ක් තියෙන දන්න කට්ටිය මෙතන ඉන්නේ. හරි අපි දැනුවත්ව බොරු කියන ජාතිය මිනිස්සු නෙමෙයි. අපි හොයලා බලලා තමයි මේ ගැන කතා කරන්නේ. ඒ නිසා අවසානයේදී මොකද වෙලා තියෙන්නේ? මේ පාරිභෝගිකයේ අධිකාරියට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඔබතුමාලගේ මේ සම්පකාර වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න, ඒක ශක්තිමත් කරන්න මම ඔබලාගෙන් ඕනකමින් ඉල්ලනවා. බන්දුල ඇමතුමා මට කිව්වා, "හර්ෂා, ඔබට අපි කතා කරන්නම්. ඔබ අපිට කියන්න. මං ලසන්ත ඔබතුමාටත් කියන ඇමතිතුමා, ශක්ති ව්‍යාපාරය නැවත පටන් ගන්න. ශක්ති ව්‍යාපාරය කියන්නේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ ව්‍යාපාරය නැතුව හර්ෂටි සිල්වට සම්බන්ධ ව්‍යාපාරයක් නෙමෙයි. ඒ නිසා මම තත්පර 30කින් නවත්වනවා. අවසානයේදී මං කියන්න කැමතියි, කුඩා මෝල් හිමියන් ශක්තිමත් කරන්න ඔබලාට ලොකු වගකීමක් තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න, ඒ තමයි නිෂ්පාදන පිරිවැයට සරිලන මිලක් තියෙන්න ඕනේ. හරි 2.1 වෙයි නම් 2 හරි අඩු ගානේ. එහෙමත් නැත්නම් 1.98 ඊට වඩා අඩු කරන්න බෑ. එහෙම නැතුව සාධාරණ ලාභයක් නැතුව වෙළඳ පොළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ගියොත් වෙන්නේ හාල් මිල එනකන්නේ මේ ගානට තියාගෙන ගියොත් එහම හාල් මිල වී මිල පල්ලෙහාට බහිනවා. වී මිල පල්ලෙහාට බැස්සොත් එහෙම ඒකෙන් අසරණ වෙන්නේ අර 10,000 ගානක් අමාරුවෙන් දුක් මහන්සියෙන් දාඩිය පෙරාගෙන උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරන ගොවි මහතුරු කියලා
මම
ඔයාලට කියමින් මේ කාලය ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.